දෙකක් තියෙනවා. ඒ දානය දෙන ක්‍රම දෙකේදී අනුග්‍රහ බුද්ධියට වැඩිය පූජා බුද්ධිය වැදගත් කියලා ධර්මයේ දේශනා කරනවා තියෙනවා. ඒ ભેදේ එතකොට හැදිලා තියෙන්නේ කොහොමද කියලා මේ පින්වතුන් ධර්මානුකූලව ඉගෙන ගන්න. මේ අනබිඥා සංකල්පන හා අව්‍යාපාද සංකල්පන වල වෙනසයි මේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ දැන් සීල් රකින්න කොටත් සීලයක් කුසලයක් වෙන්නේ ඒ සීල් රකින්න කාල සීමාව තුළ. අවුරුද්ද හරි දවස හරි පැය හරි තත්පරයක් හරි මොකක් හරි කාලයක් ගත්තම මේ කාලය තුළ තමන්ගේ සංකල්පනාවල සීල් රකින්න කොට තමන්ගේ සංකල්පනාවල අනබිඥා අව්‍යාපාද ගුණ වැඩි වෙනවා. දැන් දානෙන් උතුම් දානයක් විදිහට සලකනවා සාංගික දානි. මොකද මේ සාංගික දානය තුළ එහෙනම් අනබිජ්ජා සංකල්පනා හුඟක් වැඩියෙන් ඇති කරගන්න පුළුවන් හින්දායි බුදුහාමුදුරුවෝ ඒ විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. අර බුද්ධ දේශනාවක් විදිහටම නැත්නම් බුද්ධ දේශනාවක් තියෙනවා දක්ඛින විභංග සූත්‍රයේදී සාංගික දාන 100ක් දෙනවට වැඩිය එක දවසක් පන්සිල් රැකීම මහත්ඵලයි මහානිසංසයි. මෙහෙම දේශනාවක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? අර සිල් රකින්නකොට පන්සිල් රැකිනකොට ඒ එක දවස තුල ඒ පන්සිල් රකින්න මිනිස්යාගේ සංකල්පනාවල ඇතිවෙන අනබිජ්ජා අව්‍යාපාද ගුණ දෙක මහ විශාලයි. ඒක කොච්චර විශාලද කියන එක බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගෙන තියෙනවා. සාංගික දාන 100ක් දෙනකොට තමන්ගේ සංකල්පනාවල ඇතිවන අනවිද්‍යා ව්‍යාපාද කියන සංකල්පනාවලට වැඩිය සිය ගුණයක් විශාලයි. එහෙනම් සීලය දානයට වැඩිය උසස්. සීලය ශික්ෂාව. දානය ආමිෂය. හැබැයි දානය තුලත් තියෙනවා අනවිද්‍යා හා අව්‍යාපාද සංකල්පනා මේ දහම් පද දෙක හතරින් දෙකක් සීලය තුලත් තියෙනවා. දැන් ඒව දන්නවා නම් මේ පින්තුන්ට අද මේ අෂ්ටාංග සීලය රකින්නකොට එහෙනම් පන්සිල් රකින්නට වැඩිය සංකල්පනාවල අනවිද්‍යා අව්‍යාපාද ගුණේ වැඩි වෙන්න ඕනේ. අෂ්ටාංග සීලයට වැඩිය නවාංග සීලය රකින්නකොට සංකල්පනාවල අනබිජ්ජා ව්‍යාපාද ගුණය වැඩි වෙන්න ඕනේ. ඒ වගේ නවාංග සීලයට වැඩිය දස සීලය රකින්නකොට ඒ රකින්න අවස්ථාවේදී හරියට සීල්පද රකින්නෝ නම් ආරක්ෂා වෙනවා නම් ඒ අදි සීලයෙන් එහාට යන්න අනබිජ්ජා ව්‍යාපාද ගුණය වැඩි. එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආර්ය වංශය තුල මනුෂ්‍යයෙක්ගේ අනවිද්‍යා අව්‍යාපාද සංකල්පනා වැඩිම ප්‍රමාණයක් අන්තර්ගත සීලය. එතනින් එහා සීලය බුදුහමඳුරු පෙන්වන්නේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය, උපසම්පදා සීලය. දැන් ඒ නිසාවෙන් මේ අදි සීලයට යන්න සී ලැබෙනවා ඔය දහම් පද දෙකෙන් අනවිද්‍යා අව්‍යාපාද. ආමිෂ බින්කම වලට වැඩිය ඒක ප්‍රබලයි. දැන් කොච්චර සිල් රැක්කත් සීලයෙන් විතර අර මේ ධම්මපද සූත්‍රයේ පැහැදිලි කරන සම්මා සති සම්මා සමාධි කියන මේ ගුණ දෙක ලං වෙන්නේ. මේ සම්මා සමාධි කියන ගුණය මේ ගුණ මම මතක් කරන්නේ මේ ගුණ හතරමාවත් එයා ආර්ය තත්ත්වයේ ඉන්නේ. ඒ කියන්නේ අනවිද්‍යා අව්‍යාපාද සම්මා සති සම්මා සමාධි කියන ගුණ හතර තියෙනවා නම් ශ්‍රාවකයෙක් ළඟ ඒ ශ්‍රාවකයා ඒ මොහොතේ ආර්ය තත්ත්වයටපත් වෙනවා. දැන් මේ පින්වතුන් ළඟ මේ සිල් රකින්න කොටත් තියෙන ගුණ දෙකක්. ඒකේ අඩුවක් නැහැ. නමුත් ಗುಣ දෙකක් මේ බණහන වෙලාවේ නැහැ. මොනවද? සම්මා සති සම්මා සමාධි. දැන් කාට හරි දෙන්න ගලා මට තියෙනවා එහෙම කියලා. එහෙම තියෙනවා කියලා හිතුවට හරියන්නේ නැක නේ. දැන් අපි බලමු ඔය සම්මා සති සම්මා සමාධි කියන ගුණ දෙක ලැබෙන්නේ කොහොමද කියලා. බුදුහාමතර පෙන්නනවා දැන් මෙතන අපිට මේ සීල් රකින්න කොට හරි දන් දෙන කොට හරි ආමිෂ පින්කම කර නැත්නම් ඔකට තව වචනයක් භාවිත කරන කාමාවචර කුසලයකදී අනවිජ්ජා අව්‍යාපාද දෙක තියෙනවා. සම්මා සති සම්මා සමාධි ශ්‍රාවක ඇතුළ නැහැ කාමාවචර කුසලයේ. ඔන්න කාමාවචර කුසලය වෙන් වෙන තැන. ඒ කියන්නේ මේ සීල් රකින්නවා කියන එක තුළ ඒ සීලයෙන් කරන්න බැරි දෙයක් තියෙනවා. නැත්නම් දානයෙන් කරන්න බැරි දෙයක් තියෙනවා. ඒ බැරි දේ තමයි පංච නීවරණ යටපත් වෙන්නේ. දැන් පංච නීවරණ යටපත් වෙන්නේ නැතුව තමයි අපිට මේ මොහොතේ අනවිජ්ජා අව්‍යාපාද දෙක සංකල්පනාවල හටගන්නේ. දන් දෙන කොටත් එහෙමයි. ආමිෂ පින්කම සෑම ආමිෂ පින්කමකම ওই ගුණය තමයි තියෙන්නේ. ආමිෂ පින්කමක් තුල අන්තර්ගත වෙනවා අනවිජ්ජා අව්‍යාපාද. හැබැයි ඒ ආමිෂ පින්කම දිකරන හැම වෙලේම මේ දවසේම ඒ සතියෙම එහෙම අන්තර්ගත වෙනව නෙවෙයි. අරමුණින් අරමුණට රැටි ඉන්නේ. ඒ අතරතුර අවිජ්ජා ව්‍යාපාද කියන අකුසල් පාක්ෂික සංකල්පනත් ඇති වෙනවා ආමිෂ පින්කම. නමුත් ඇති වෙන ප්‍රමාණය අඩුයි. ඒකේ තව විශේෂයක් ධර්මානුකූලව දැනගන්න ඕනේ. ඒ සිල් රකින්නකොට හෝ ආමිෂ පින්කම් කරනකොට පංච නීවරණ යටපත් වෙලා නෙවෙයි අනවිජ්ජා අව්‍යාපාද තියෙන්නේ. කාම ස්වરૂපේ. ඒ කාම ස්වરૂපයකින් අනවිජ්ජා අව්‍යාපාද කොච්චර තිබුණාද? ඒ කියන්නේ නීවරණ පහ යටපත් වෙන්නේ නැතුව අනවිජ්ජා අව්‍යාපාද ගුණ තිබුණාට එයාට සම්මා සති සම්මා සමාධි තියෙනවා කියන්න බෑ. තියෙන්න විදිහක් නැහැ. එහෙම පවතින්නේ නැහැ. දැන් පංච නීවරණ දෙක යටපත් කරගන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ. ඒ ක්‍රමවේද දෙක දානෙ නෙවෙයි සීල් රැකීමක් නෙවෙයි. එහෙනම් ආමිෂ පින්කමකින් හෝ සීලයකින් පංච නීවරණ යටපත් වෙනවා කියලා බුද්ධ දේශනාවේ අන්තර්ගත නැහැ. ධර්මයේ අන්තර්ගත නැහැ. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ඒ වගේ තීන මිද්ද කියන මෙන්න මේ ටිකයි. මේ නීවරණ පහ යටපත් වෙන එක ක්‍රමයක් තමයි සමත භාවනා වැඩි වීම. දැන් බුදුහාමුදුරම දේශනා කරනවා මේ නීවරණ යටපත් කරගන්න සුදුසු බෞද්ධයෙකුට කරන්න සුදුසු කී විදිහේ භාවනා ක්‍රමවේද 40ක්. ඒ කියන්නේ ලෝකේ තියෙන සියලුම සමත භාවනා ඔය 40න් එකට අන්තර්ගත වෙනවා. ආගම් වෙන ආගම් වල සමත භාවනා තියෙනවා. ඒ හැම එකක්ම ඔය 40න් එකක් වෙනවා. ඒ භාවනාව දැන් සිල් සමාදන් වෙලා ඉන්න කෙනේ පන්සිල්ලා ටික මන්නේ රැකගෙන ඉන්න ගමන් සමත භාවනාව දියුණු වඩනවා නම් ඒ වඩලා වැඩි වෙ සමත භාවනා කරන කාලය තුල නීවරණයටපත් වෙනවා කියලා බොරුවක් හදන එක වැරදි. සාර්ථකව කවුරු හරි කරා නම් නින්දියන් නැතුව හැබැයි. මොකද නීවරණ යටපත් වෙලා නෙවෙයි එක නීවරණයක් තමයි තීන මිද්දේ. භාවනාවේ ප්‍රධාන හතරේ තීන මිද්දේ. ඒතකොට බොහෝ වෙලාවට හුඟක් අය කුරුඳු වෙන්නේ භාවනා කරලා පංච නීවරණ යටපත් කරනවා කියලා ඒගොල්ලෝ හිතාගෙන හිටියට සිදුවෙලා තියෙන්නේ තුන්වෙනි නීවරණයට කොටු වීම. කියන්නේ ඉඳගෙන නිින්දේ. දැන් ඔතන උනත් බලන්න භාවනා උදේ වරුවෙත් කරන්නේ නැති වාඩි වෙලා ඉන්න අයගේ එළියට පේන්නම තියෙන්නේ නිින්දේ ලක්ෂණ ඉඳගෙන භාවනා. ඒ කියන්නේ මොකද ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ හැබැයි මම පැය ගාණක් භාවනා කරා කියලා. ඒගොල්ලන්ගේ භාවනාව තිබුණේ අර පෑගානේ ඉඳගෙන හිටියට මුලින් පටන් ගන්නකොට තිබුණා නැගිටින්න කිට්ටු වෙලා පොඩ්ඩක් වෙලා භාවනා කරා. අතරතුර තිබුණේ නින්ද. තීන මිද්‍ය. දැන් එහෙම නැතුව ඒ දීන මිද්‍ය නින්දට වැටෙන්නේ නැතුව භාවනාවේ. අර නීවරණ පහම යටපත් වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද උද තීන මිද්‍ය උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පහම කාලය හරියට භාවනා කරනවා නම් අර නිදිමතට අහු වෙන්නේ නැතුව බොරු භාවනාවේ වංචනික උපක්ලේශ වලට අහු වෙන්නේ නැතුව කරගෙන යන කෙනෙකුට ආන්න සමත කරන භාවනාව සමත භාවනාවක් නම් ඒ භාවනා කරන කාලය තුල යම්කිසි කාල සීමාවක් කෙටි කාල සීමාවක් හරි කමන්නේ තත්පර 10ක් 15ක් වුණත් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ නම් පෙන්නන්නේ අසුරු සැන ගහන වෙලාවක් උනත් චමක් නැහැ කියලා. ඒ වගේ කුඩා කාලයක උනන් නීවරණ පංච නීවරණ යටපත් වෙනව නම් භාවනාවකින් සමත භාවනාවකින් අන්නේ අවස්ථාවේ තව මේ දහම් පද එකක් ඒ ශ්‍රාවකයාට අයිති වෙනවා. මොනවද ඉස්සෙල්ලත් අයිති වෙලා තිබුණානේ යාළඟ තිබුණානේ අනවිජ්ජා ව්‍යාපාද ගුණි. ඒකට එකතු වෙනවා සම්මා සමාධිය. සම්මා සතිය නෙවෙයි සමත භාවනා එකතු වෙන්නේ. සම්මා සමාධිය. ඒක තුනයි. අනවිජ්ජා ගුණය, අව්‍යාපාද කියන ගුණය, සම්මා සමාධිය. එහෙනම් සම්මා සමාධිය කියලා මේ ධර්මයේ හඳුන්වන්නේ මොකක්ද? පංච නීවරණ යටපත් වෙච්චි ඕනම මානසික ස්වરૂපයක් සම්මා සමාධිය. කෙටියෙන් ගත්තොත් එතකොට සමත භාවනාවෙන් ලැබෙන සම්මා සමාධිය. මේ සමාධිය කියන්නේ වෙන දෙයක් නෙමෙයි සිතේ එකඟකම. දැන් සිතේ එකඟකම. මයින්ද සමාධිය කියන්නේ ඒකකේ භාවිතා කරනවා. හරියට දුරමනින්ද මීටර කිලෝමීටර භාවිතා කරනවා වගේ සිතේ එකඟකම මනින්ද සමාධිය කියන ඒකකේ භාවිතා කරනවා. මේ සමාධියේ ඒකකයේ පටන් ගන්න සිතේ එකඟකමක් යම්කිසි ප්‍රමාණයක් අකුසල් පාක්ෂිකවත් සිතේ එකඟකමක් තියෙනවා. ඒක මේ සමාධියක් වැදගත් දෙයක් මේ සීල සමාධි ප්‍රඥා කියන අංග වැඩි වීමට සංසාර විමුක්තියට උදව් වෙන්නේ නැහැ. නරක සංසාරයක් හදන්නයි මේ එක සිතේ එකඟකම උදව් වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සේ පස්පව් කරන වෙලාවෙත් එයාට ඒ සත්තු මරන්න වෙන්න පුළුවන්, හොරකම් කරන්න වෙන්න පුළුවන්, කාමයේ වර්ධව හැසිරෙන්න පුළුවන්, වෙන්න පුළුවන්, බොරු කියන්න කියනවා වෙන්න පුළුවන්. ඒ හැම තැනදීමත් ඒකට ආවේනික, ඒ ක්‍රියාවලියට ආවේනික සිතේ එකඟකමක් තියෙනවා. ඒ සිතේ එකඟකම හැබැයි සමාධි ගුණයකින් යුක්තයි කියලා ධර්මයේ කියන්නේ. ඒ වගේම ආමිෂ පින්කමක් කරනකොට දන් දෙනකොට සිතේ එකඟකමක් තියෙනවා. ඒක සමාධි ගුණයකින් යුක්ත එකඟකමක් කියලා දේශනා කරන්නේ. දැන් මේ වෙලාවේ සීල් රකින්න වුණත් සීලයේ කොච්චර අදි සීලයක් වුණත් ඒ සීලයේ රකින්න වෙලාවේ සීලේ රකින්නත් සිතේ එකඟකමක් අවශ්‍යයි. සමාධි ගුණයකින් යුක්තයි කියලා ධර්මයේ හඳුන්වන්නේ නීවරණ පා යටපත් වෙච්ච මොහොතේ ඉඳලා තියෙන එකඟකමට තමයි මිමි හැදිලා තියෙන්නේ. සිතේ එකඟකමට මිමි හැදිලා තියෙන්නේ. මේක වැදගත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නීවරණ යටපත් වෙලා සමත භාවනාවකින් සිත ඒකාකාරව පවත්වන්න පුළුවන් එක තලයක් තියෙනවා. ඒ තලයට කියනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිත ප්‍රථම ධානි. ඒකට ඒක සමාධි මට්ටමක්. මෙහෙම මට්ටම් මේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තානේ. බුදුහාමුදුරුවන් බෝධිසත්ව කාලේ ඉගෙනන්නේ කවුද? ඉන්දියාවේ හිටි අධ්‍යාත්මික ගුරුවරු. ඊළඟට තව මට්ටමක් බුදුහාමුදුර පැහැදිලි කරනවා. සිතේ එකඟකම තියෙන සමාධියක් කියලා හඳුන්වන විතක්ක විචාරණේ විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දෙවෙනි ධ්‍යානෙ. රූපාවචර දෙවෙනි ධ්‍යානෙ. මෙතනත් තියෙනවා සම්මා සමාධි. ඒ වගේ තව මේ භාවනාව දියුණු කරගන්න කෙනෙකුට කාලයක් ගිහින් අර නිදාගන්න ආයෙත් නෙමෙයි මේ කියන්නේ. එතන මොකක්වත් මොන සමාධියක් වන්නේ නැහැ. එතන අඩුම ගන්න නිින්ද ගියාම ওই භාවනා කරන්න ගිහින් කුටුල නිින්ද ගිය වෙලාවේ අර මේ සිල් රකින්න වෙලාවේ තියෙන අනබිජ්ජ අව්‍යාපාද සංකල්පනා දෙක තියෙනවා. ඒකවත් නැහැ. එහෙනම් මෙතන ධර්මානුකූලව හරි දේ ඉගෙන ගන්න මහන් වෙන්න ඕනේ. දැන් අර සමත භාවනාව තව දියුණු කරපුවාම සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යාන. තවත් දියුණු කරොත් කවුරු හරි තව තලයක ඉන්න පුළුවන්. ඒ තල කියන්නේ මේ වගේ පුහුණු කරලා ගොඩාක් වෙලා එකට ඉන්න පුළුවන් එකම ගුණේ තියාගෙන ඉන්න පුළුවන් කියන එකයි. අවසානයේ රූපාවචර හතරවෙනි ධ්‍යානයක් තියෙනවා හඳුන්වලා ධර්මී. ඒ එතන තියෙන්නේ උපේක්ඛා ඒකග්ගතා සහිත හතරවෙනි ධ්‍යානෙ කියලා. එහෙනම් මේ මට්ටම් හතරක හෝ පංච නීවරණ යටපත් වෙච්ච ඕනම අවස්ථාවක දැන් පංච නීවරණ යටපත් වෙලා තව ගොඩාක් පුහුණු කරලා ලබා ගන්න ගුණ ටිකක් තමයි ධ්‍යාන කියන්නේ. දැන් නිකන් හිතන්නකෝ දැන් මේ වගේ සිංහල භාෂාව කියලා සිංහල භාෂාව ඉගෙන ගන්නවා කවුරු හරි. භාෂාව ඉගෙන ගැනීම මූලිකව හැම දෙයක් කළ යුතු දෙයක්. භාෂාවක් ඉගෙන ගන්න එක මූලික අවස්ථාව. ඒ ඉගෙනගත්තේ භාෂාව ඉගෙනගත්තේ හැමෝටම කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඒකෙන් සාහිත්‍ය නිර්මාණ කිරීමේ හැකියාව ලැබෙන්නේ. දැන් භාෂාව ඉගෙන ගැනීම හැමෝම කරනවා. ඉංග්‍රීසි භාෂාව වුණත් එහෙමයි, සිංහල භාෂාව වුණත් එහෙමයි, ලෝකේ තියෙන ඕනම භාෂාවක් එහෙමයි. මිනිස්සු කතා බහ කරනවා. එතකොට මේ භාෂාව තුළ ඒගොල්ලන්ගේ ඉගෙන ගැනීම තුළින් පමණක් නෙවෙයි ඒ භාෂාවෙන් කරන සාහිත්‍ය නිර්මාණශීලී දේවල් කරන්නේ. ඒ භාෂාව ඒ ඉගෙන ගත්ත පුජ්‍යලයක් තව ප්‍රගුණ කිරීම. දැන් ඒ වගේ තමයි සමත භාවනාව හරි මොනවා හරි භාවනාවකින් නීවරණ යටපත් කිරීම භාෂාවක් ඉගෙන ගන්නවා වගේ එකක්. ඊට කොට ඔය ධ්‍යාන රූපාවචර ධ්‍යාන කියන ඒවා ඒකෙන් කරන සාහිත්‍ය නිර්මාණ වගේ තව හැමෝටම බැරි තව හුඟක් ප්‍රගුණ කරලා ලබා ගත යුතු දෙයක්. ඒකට ඔතන දෙකක් තියෙනවා. හැබැයි මතක තියාගන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ පංච නීවරණ යටපත් වෙච්චි හැම වෙලේම හැම අවස්ථාවකම සම්මා සමාධිය තියෙනවා කියලා දේශනා කරනවා. සම්මා සමාධිය තියෙනවා. නීවරණ යටපත් වුණා. එතකන් නෑ. එතකන් සිතේ එකඟකමක් තියෙනවා. ඒකඟම නිවන් දකින්න සුදුසු එකඟකමක් නෙමෙයි කියන එකයි සම්මා සමාධි නොවනවා කියන්නේ. දැන් මේ බණ අහන්න තියෙන සිතේ එකඟකම ආර්ය තත්ත්වයටපත් වෙන්න සුදුසු මට්ටමේ ඒ ගානට වැඩිච්ච මට්ටමේ එකඟකමක් නෙමෙයි. ඒකේ හින්දා සම්මා සමාධි අපිට බණ අහන වෙලාවේ නෑ. ආමිෂ පින්කම් තුල නෑ. සිල් රකින්න වෙලාවේ නෑ. නමුත් සිතේ එකඟකමක් තියෙනවා. එතකොට සම්මා සමාධි තියෙන්නේ නී පංච නීවරණ යටපත් වෙච්ච අවස්ථාවක කියලා කෙටියෙන් ඉගෙන ගන්න. ඒක එහෙමනම් අපි පුහුණුවකින් ලබා ගත යුතු දෙයක්. දැන් තව දැනගන්න ඕනේ මෙන්න මෙහෙම තියෙනවා. දැන් තව මේ සමත භාවනාව දියුණු කරලා දැන් අපි තමයි අලාර කාලාම් වගේ බෝධිසත්වයන්ගේ ගුරුවරේ බෝධිසත්වයන් ඉගැන්නුවා රූපාවචර ධ්‍යාන හතරම ලබා ගන්න විදිය. ඒ ගුරුවරයා භාවිතා කරන භාවනා ක්‍රමය. ඒ වගේම අලාර කාලාම ඉගැන්නුවා බෝධිසත්වයන්ට අරූපාවචර පළවෙනි ධ්‍යාන ගන්න විදියක්. ආකින්චනංචායතනේ කියන නෑ ආකාසඤ්ඤායතනේ කියන ධ්‍යාන ලබා ගන්න විදිය අරූපාවචරය. රූපාවචර නෙමෙයි. ඒ වගේම ඊට පස්සේ උද්දකාරාම පුත්‍ර බෝධිසත්වයන්ට ගැන්නුවා රූපාවචර හතරවෙනි ධ්‍යානය, තුන්වෙනි දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය ලබා ගන්න. ඔතනින් එහාට සිතේ සමාධියක ඉහළ මට්ටමක් ගන්න බෑ. මේ සංසාරගත සත්‍යයන්ගේ ඉහළම සමාධි මට්ටම හඳුන්වන්නේ අරූපාවචර හතරවෙනි ධ්‍යානය. නේව සංඥා නා සංඥා කියලා බුදුහාමුදුරුවෝ නමක් දීලා තියෙනවා. ඒක නම නේව සංඥා නා සංඥා කියන නාමයයි. දැන් අපි හිතමු දැන් බැලුවම ධර්මානුකූලව රූපාවචර පළවෙනි ධ්‍යානයට වැඩිය සිතේ එකඟකම වැඩි රූපාවචර දෙවෙනි ධ්‍යානය. රූපාවචර දෙවෙනි ධ්‍යානයට වැඩිය සිතේ එකඟකම වැඩි උගක් වැඩි මට්ටමක් තමයි තුන්වෙනි ධ්‍යානය. එතකොට රූපාවචර තුන්වෙනි ධ්‍යානයට වැඩිය සිතේ උගක් එකඟකම වැඩි වෙලා තමයි රූපාවචර හතරවෙනි ධ්‍යානය ලැබෙන්නේ. දැන් රූපාවචර හතරවෙනි ධ්‍යානයටත් වැඩි ඉහළ මට්ටමක ඉඳලා තමයි අරූපාවචර පළවෙනි ධ්‍යානය ලබන්නේ. ඒක සිතේ තව ඉහළ මට්ටම. එකඟකාමී ඉහළ මට්ටම. ඊළඟට අරූපාවචර පළවෙනි ධ්‍යානයට වැඩිය සිතේ එකඟකාමී ඉහළ මට්ටමක් තමයි අරූපාවචර දෙවෙනි ධ්‍යානය. ඔහොම ගිහිල්ලා මේ සංසාරය තුළ ජීවත් වෙන සත්‍යයන්ගේ සිතේ ඉහළම එකඟකම තියෙන්නේ අරූපාවචර හතරවෙනි ධ්‍යානය මට්ටමයි. එන එක දෙයක් පැහැදිලි. මේ සංසාරයේ අන්ත දෙකක් පේනවා. සංසාරයේ අන්ත මේ ශාරීරිකව ලැබෙන අරමුණේ අන්ත නෙමෙයි මේ කියන්නේ. නැත්තම් පටලව ගන්න පුළුවන් ධම්මසක්ක පැවතුම් සූත්‍රයේ එහෙම තියෙන අන්ත දෙක කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේ සංසාර ස්වરૂපයේ සංසාරයේ සත්ව තල ස්වરૂපයේ සත්‍යයන්ගේ විකාශනයේ තල අන්ත දෙකක් තියෙනවා. ඒ එක තල එක අංශයක් ඉහළ අංශය අවසාන වෙන්නේ සිතේ එකඟකාමී උපරිමයට ගිහිල්ලා. ඒ කියන්නේ මේ සංසාරගත සත්‍යයන්ගේ ඉහළම තලයේ ඉන්න සත්වයෝ තමයි අරූපාවචර හතරවෙනි රූපාවචර නෙමෙයි අරූපාවචර හතරවෙනි ධ්‍යානය වන නේව සංඥා නා සංඥා වඩලා ඒ මට්ටමේ සිතේ එකඟකමක් සහිතව මරණයටපත් වීමෙන් උදා කරගන්නේ මිනිසෙක්. ඒකට කියනවා අරූපාවචර බ්‍රහ්ම තලයක් කියලා. ඒකෙත් වෙන වෙන මට්ටම් තියෙනවා. ඒ ඔක්කොම අරූපාවචර බ්‍රහ්ම තල. දැන් මම මේ කතාව කියා දෙන්න හදන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වනවානේ එතකොට පංච නීවරණ යටපත් වුණාට පස්සේ සිතේ එකඟකම සම්මා සමාධි ගුණයයි. ඒක සමත භාවනාව කෙනුත් ලැබෙන්න පුළුවන්. විපස්සනා භාවනාව කෙනුත් ඒ ගුණය ලැබෙන්න පුළුවන් සම්මා සමාධි. නීවරණ යටපත් වුණාම සම්මා සමාධි ගුණයෙන් යුක්තයි විපස්සනා භාවනාව. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර රූපාවචර ධ්‍යාන මට්ටමට වැඩි ඉහළයි කියලා මම කියවනේ දැන් අරූපාවචර ධානවල දී හිතේකම ඒ වුණාට අරූපාවචර ධාන හතර සම්මා සමාධී කියලා හඳුන්වන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. අරූපාවචර ධාන හතර සම්මා සමාධි කියන්නේ නැහැ. සම්මා සමාධි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ රූපාවචර ධාන හතර පමණයි. ඒකින්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ විස්තර කරන තැනක හෝ වෙනස් සූත්‍රයක සමාධිය සම්මා සමාධිය විස්තර කරන ඕනම තැනක බුද්ධ දේශනාව සම්මා සමාධි කියන්නේ රූපාවචර ධ්‍යාන මට්ටම් හතර විතරමයි. මේ මට්ටම් හතර කියන්නේ ධ්‍යාන තියෙන්න ඕනේ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ ඒ මට්ට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා විතරා අරමුණක හැසිරෙන නීවරණ යටපත් වෙච්ච මට්ටම. මේක අරූපාවචර මට්ටමට ගිය හැටිය සම්මා සමාධි නොවේ කියලා දේශනා කරනවා. එන සම්මා සමාධිය තියෙන්නේ නෑ බෝධිසත්වයන්ගේ සම්මා සමාධිය නෑ උද්දකාරාම පුත්‍ර ළඟ අර අරූපාවචර ධ්‍යාන වඩන විට. දැන් ඒක නිසාවෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න ඇයට බුදුහාමුදුරුවන්ටවත් උදව් කරන්න බෑ. ඒ කියන්නේ සම්මා සමාධි නෑ. සමාධියක් තියෙනවා. ලෝකයේ ඉන්න සත්වුන්ගේ ඉහළම සමාධිය තියෙනවා. නමුත් ඉහළකම වැඩි. ඔන්න ඒකාන්තයක්. ඔය සිතේ එකඟකම අනුවත් ලෝක සංසාරයේ අන්ත දෙක බෙදෙනවා. එතකොට අරූපාවචර හතරවෙනි ධානයේ ලැබපු අය උපදී ඉන්නේ ඉහළම බ්‍රහ්මතලයේ. එහෙනම් දැන් සමාධි ගුණය අඩුම තත්ත්වය කවුද? සමාධි ගුණය අඩුම සත්වය බිහි වෙන්නේ සතර අපායේ අවසානයේ. දැන් එහෙම අවසානයේ ගත්තම් බ්‍රහ්ම ලෝක වලින් ඉහළට යනවනේ. දැන් මනුස්සත්වයේ, දේවත්වයේ, රූපාවචර බ්‍රහ්ම, අරූපාවචර බ්‍රහ්ම. කොහොමනේ සත්වතල හැදෙන්නේ? මනුස්සත්වයට පහළ තිරිසන් සත්තු. ප්‍රේත ලෝකය. ඊට අසුර අපාය. අවසානයේ නිර්හය. එහෙනම් මේ සිතේ එකඟකම අඩුම සතා කවුද? වැඩිම සතානේ රූපාවච බ්‍රහ්ම. ඒ සමාධිය අඩුම සතා කවුද? නිරි සතා. ඊට වැඩිය සමාධිය ටිකක් වැඩි සතා සත්තු වර්ග කවුද ඉන්නේ? තල කොහෙද සත්ව තල ඉන්නේ? අසුර නිකාය. එහෙනම් ඊටත් වැඩිය ඉහළ සමාධි මට්ටමක් තියෙන සත්වයේ ඉන්නේ ප්‍රේත ලෝකේ. දැන් ප්‍රේත ලෝකයට වැඩිය සමාධි මට්ටම ඉහළයි. ඒ අතින් බැලුවම තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකයට වැඩි තිරිසන් සත්තුන්ට වැඩිය සමාධි මට්ටම හැම විටම ඉහළයි මිනිස්යන්ට. මිනිස්යන්ට වැඩිය සමාධි මට්ටම සහජයෙන් ඉහළයි දෙවියන්ගේ. එහෙම නැතුව මේ අමුතු දෙයක් නෙවෙයි මේක. මේ සිතේ සමාධිය මතමයි ලෝ සංසාරය දිහා බලනකොට මේ ලෝකයේ, මේ සංසාරයේ බ්‍රහ්ම කෙලවර හා අර නිරය කෙලවර නිර්මාණය. මේකට දෝලනය වෙන්නේ මේ සමාධියේ තියෙන අඩුපාඩු. හැබැයි සම්මා සමාධි කියලා මෙතන පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ මේ තිරිසන් සතෙකුට කවදාවත් පංච නීවරණ යටපත් කරන්නේ නැහැ. ප්‍රේත ලෝකයේ සතෙකුට කවදාවත් පංච නීවරණ යටපත් කරන්නේ නැහැ. අසුරුනිකායේ ජීවත් වෙන සත්වයන්ට මේ විපාක ස්වරූපයමයි තියෙන්නේ. කර්ම ස්වරූපය අඩුයි මේ ප්‍රේත ලෝකෙන් පහළට යනකොට. තිරිසන් සතුන්ට කර්ම ස්වරූපයක් තියෙනවා, විපාක ස්වරූපයක් තියෙනවා. එතකොට අර සතර අපායේ සත්තුන්ට තියෙන ප්‍රශ්නේ සම්මා සමාධි ගන්න බෑ. ඒ කියන්නේ නීවරණ යටපත් කරන්න බෑ. මනුස්සයන්ට පුහුණුවකින් ලබා ගන්න පුළුවන්. දෙවියන්ට ඊට වැඩිය අඩු පුහුණුවකින් ලබා ගන්න පුළුවන්. හැබැයි දෙවියන්ට ඒ අඩු පුහුණුව ලබා ගන්න එකේ වටිනාකම තේරෙන්නේ. මේක අඩුවක් ඉදිරියේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. මනුස්සයන්ට තේරෙනවා මේ දුක තේරෙනකම වැඩි. දෙවියන්ට දුක තේරෙනකම අඩුයි. මොකද මනුස්සයන්ට දුක තේරෙන්න නම් අර සංකල්පනාවල අන්තර්ගත වෙන්න ඕනේ. අනබිජ්ජා අව්‍යාපාද තියෙන තැන දුක නෑ කියලා මං කිව්වනේ. මේ දුක තේරෙන සත්තුන්ගේ ළඟ සංකල්පනාවල තියෙනවා අභිජ්ජා ව්‍යාපාද. එතකොට දෙවියන්ගේ අභිජ්ජා ව්‍යාපාද මනුස්සයන්ට වැඩිය සංකල්පනාවල අඩුයි. ව්‍යාපාදේ අඩුයි ගොඩක්. ව්‍යාපාදය කියන එක තියෙනකොට දැන් අභිජ්ජා කියන්නේ ඇලීම. ඒක ඇලීම, ව්‍යාපාදය කියන්නේ ගැටීම. මේ ගැටීම සිදුවෙන මොහොතේම දුක තියෙනවා. ඇලීම කියන එක සිදුවෙන මොහොතේ නෙවෙයි, සිදුවෙන මොහොතේ ව්‍යාජ සතුටක් තියෙනවා. මේ ඇලීම අභිජ්ජා වලින් හදන්නේ ව්‍යාජ සතුටක්. දැන් ඒක ඒ අභිජ්ජා වලින් තමයි ඇහැ පිනවන්නේ, අපි කන පිනවන්නේ, කාමයේ එක තියෙන්නේ. ඒකට කියනවා මේ ව්‍යාජ සතුටක ධර්මයේ කියන නම. මේ අභිජ්ජා මගින් ඇති කරන ව්‍යාජ සතුට, ඒ ව්‍යාජ කියන්නේ මේ මොහොතේ අභිජ්ජා දින මොහොතේ සතුටක් තියෙන්නේ. දැන් මේ වින්නතුන්ටත් අභිජ්ජා හරහා තමයි ගොඩාක් සම්පප්පලාප හිම අකුසලයේ කරන්නේ. ඒ කතා කරනකොට ෆෝන් එකෙන් හරි එකට එක්කහු වෙලා හරි ධර්මයේ කතා කරන මුවාවෙන් හරි වංචනික ලෙස කතා කරනකොට පුදුම සතුටක් තියෙනවා. දුක නැහැ. හැබැයි අකුසලයේ තියෙනවා. දුක නැති වුණාට අකුසලයේ තියෙනවා. මේ දුක නැතුව අකුසලයේ තුලින් හදන සතුට ව්‍යාජ සතුට. ඒ කියන්නේ මේකේ විපාකේ ව්‍යාජ සතුට කියන්නේ වර්තමානයේ සතුටක් තිබුණාට ඒකේ විපාක ස්වરૂපයේ දුක. ඔය ලක්ෂණේ නෑ ව්‍යාපාදී. ව්‍යාපාදයේ තියෙන තැනම ඒ හැදිච්ච සංකල්පනාව අයිතිකාරයාටම ඒක තේරෙන දුක. අවිද්‍යාව හැම තේරෙන්නේ නෑ. ඒකයි ව්‍යාජ සතුටක් කියන්නේ. ව්‍යාජ සතුටට නමක් තියෙනවා ධර්මයේ භාවිතා කරන. මම මේ ව්‍යාජ සතුට කියලා තේරෙන්න කිව්වේ ඒ වුණාට ධර්මයේ භාවිතා කරන වචනේ යෝගනේ ආස්වාදිය. මේ අභිජ්ජා වලින් හදන්නේ ආස්වාදය. ආස්වාදය කියන්නේ ওই ව්‍යාජ සතුට. ඒ කියන්නේ ආස්වාදී මේ මොහොතේ තියෙනවා සතුටක් විදිහට විපාකයේ දුක. දැන් ආස්වාදී එකට බැඳෙන වචනයක් තියෙනවා. මේ ආස්වාදයේ තියෙන පංච නීවරණ එකයි. නීවරණ තියෙන්නේ කාම ලෝකේ. නීවරණ නැහැ රූප ලෝකේ. කාමාවචර මානසික ස්වરૂපයක් තමයි පංච නීවරණ. නීවරණ වල ප්‍රධානිය කාමය. ඒක නිසාවෙන් ආස්වාදයට අපි කියන නම ධර්මයේ කියන නම කාම ආස්වාදය. එහෙනම් සම්පප්පලාපයෙන් සතුටු වෙන එකක් කාම ආස්වාදය. ඒ කියන්නේ ඇහැ පිනවන කන පිනවන මොන දේ කරත් කාම ලෝකයේ තියෙන ඕනම දෙයක් ඕනම නිර්මාණයක් ඒක තුලින් තමන්ගේ පංච ඉන්ද්‍රියම් පිනවෙනවා නම් ඒක ආස්වාදය. ඒක අභිජ්ජාවල නිර්මාණයක්. අනභිජ්ජා ගුණය එතන නැහැ. දැන් ඒක නිසාවෙන් අර නෙක්ඛම්ම ගුණය කියන එක එන්නේ මම කියවනේ අනභිජ්ජා දැන් සිල් ගත්තම නෙක්ඛම්ම ගුණය එනවා කියන්නේ. ඔය දැන් ඒ පිනෝපු ටිකක් තමයි ඔය අතහැරලා ආවේ ඔයගොල්ලෝ. පන්සල්ට කාම ආස්වාද තොගයක් තමයි අත්‍යක් ලාවේ. ගෙවල් දොරවල් කියලා, ඉඩම් කඩම් කියලා, දූ දරුවෝ කියලා, රැකී රක්ෂා කියලා. මේ අහක් කරේ ඒ ටික තමයි ටික කාලෙකට හරි. දැන් තේරෙන ඇති එතකොට සමාධි මට්ටම සම්මා සමාධි ගුණය එතකොට කාලඟට තියෙන්නේ. දැන් අපි ළඟ බණ අහන වෙලාවෙදී තියෙන්න බෑ, තියෙනවා නම් පංච නීවරණයටපත් වෙන්න බෑ. එතකොට සිල් රැක්කා කියලා පංච නීවරණයටපත් වෙන්නේ නෑනේ. පංච නීවරණයටපත් වෙන්න ඕනේ. පංච නීවරණ යටපත් වෙලා ලැබෙන්න පුළුවන් මානසික මට්ටම් හතරක් සම්මා සමාධි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒවා තමයි රූපාවචර පළවෙනි ධානය, රූපාවචර දෙවෙනි ධානය මට්ටම, තුන්වෙනි ධානයේ හතරවෙනි ධාන මට්ටම. හැබැයි අරූපාවචර ධාන මට්ටමේ සමාධි ගුණය හැලයි, ඒක සම්මා සමාධි නෙවෙයි. එහෙනම් සම්මා සමාධිය තියෙනවා කියලා නිකන් අතු ගාන වෙලාවේ තිබුණා, උදුළු ගාන වෙලාවේ තිබුණා, ලුණු කපන වෙලාවේ තිබුණා කියලා ඔය වචන කියන ඒවා, ඒවා තමන් ධර්මානුකූලව ඇත්ත වෙන්න පුළුවන්ද, බොරු වෙන්න පුළුවන්ද කියලා හිතලා මතලා ධර්මයේ ඉගෙනගෙන භාවිතා කරන්න. නැත්නම් ඒවා සම්බප්පලාප. ඒකයි මේ ධර්මයේ ඉගෙන ගැනීමේ තියෙන වාසිරාගත දේ. දැන් අපි හිතමු එහෙමනම් ආලාරකාලාම වගේ ගුරුවරයෙක් ගත්නම් බෝධිසත්වයන්ගේ එයා ළඟ එයා අර පළවෙනි ධ්‍යාන මට්ටමේ ඉන්නකොට නිකන් කතා බහ කරනකොට නෙමෙයි භාවනා වඩලා රූපාවචර පළවෙනි ධ්‍යාන මට්ටමේ ඉන්නකොට මේ ධම්මපද හතරෙන් තුනක් අන්තර්ගතයි. මොනවද ඒ? අපිට වගේම අනවිද්‍යාව ව්‍යාපාදේ අරක් තියෙනවා. සම්මා සමාධිය තියෙනවා. හැබැයි මේ හතරෙන් එකක් අර ආලාර කාලාම රූපාවචර හතරවෙනි ධ්‍යානෙට හමුවෙදිලා ඉන්න වෙලාවෙවත් නැහැ. මොකද්ද? සම්මා සතිය නැහැ. දැන් ආර්ය කුජලිය බිහි වෙන්න නම් අවශ්‍ය වෙන්නේ ඔය හතරම තියෙන්න ඕනේ. ඒක නිසාවෙන් කවදාවත් සංසාර විමුක්තිය ලැබෙන්නේ නැහැ මේ අංග තුනක් තිබුණට. දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙරත් විවිධ අධ්‍යාත්මික ගුරුවරු, විවිධ ශාස්ත්‍රවරු විවිධ ආගම් පැහැදිලි කරා. ඒ ආගම් වලත් කර්මයේ කර්මඵලය විශ්වාස කරන ආගම් බුදුහාමුදුරුවෝ වටිනවා කියනවා. ඒ ආගම් වල ගුරුවරු ශාස්ත්‍රවරු පෙන්වුවා එක්කෝ මනුස්සත්වයට ඉහළ දේවත්වය නිවන විදියට. දැන් සමහර මේ පිළිගත්ත කර්මයේ කර්මඵලය දහන ආගම් වල එකක් තමයි මනුස්සත්වයේ නිවන සංසාර විමුක්තිය කියලා සලකන කවුරුවත් නැහැ. එහෙමයි මනුස්සත්වයේ සංසාර විමුක්තිය කියලා සලකන අය ඉන්නකොට භෞතිකවාදීන්. ඊට වැඩි ඉහළයි දේවත්වයේ සංසාර විමුක්තිය කියලා සලකලා ඒ අනුව දෙවියෙක් වෙන්න හොඳ වැඩ කිරීම. එහෙම ආගම් ගොඩාක් තියෙනවා ලෝකෙ. දැන් දිවි ලෝක හයක් ගැන බුදුහාමුදුරු පෙන්නන ආන්නේ මා ඒතර නීවරණයටපත් වෙලත් නැහැ. නී පංච නීවරණත් එක්ක ගනුදෙනු කිරීමෙන් මිනිස්සු තරම් දුක් විඳින්නේ නැතුව සැපසේ ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් අවබෝධ කරගෙන තියෙනවා මේ ශාස්ත්‍රවරු. ඒ ගොල්ලන් තමයි දේවත්වය. හැබැයි ඊට වැඩිය ප්‍රබල තැනක් හිටිය කෙනෙක් තමයි ආලාර කාලාම. මේ ආලාර කාලාම මේ සංසාර දුක තියෙනවා, මිනිස්සුන් ළඟත් තියෙනවා, දෙවියන් ළඟත් තියෙනවා කියලා අවබෝධ කරගත්තා. එයා තව අවබෝධ කරගෙන තියෙනවා කා රූපාවචර බ්‍රහ්මයා තුළ දුක නැහැ කියලා. ඒකත් ඇත්ත කතාවක්. ඒ බ්‍රහ්ම මනස තුළ දුක නැහැ. මොකද බ්‍රහ්ම මනස තුළ හැම වෙලෙම තියෙන්නේ අනවිද්‍යා අව්‍යාපාද. මම මුලින් මතක් කරන්නේ අනවිද්‍යා අව්‍යාපාද ගුණ තියෙන තැන දුක නැහැ කියලා. එහෙනම් බ්‍රහ්මයේ කවදාවත් බ්‍රහ්මත්වයේ ඉන්න තාක්කල් සංකල්පනාවලට දුකක් එන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්මත්වයේ ඉන්න අවුරුදු කෝටි ගානක අවිද්‍යා ව්‍යාපාද සංකල්පනා බ්‍රහ්මයන්ට ඇති වෙන්නේ නැහැ. ඒ තත්ත්වයට බ්‍රහ්මයා දියුණුයි. දැන් ඔය වගේ තව උද්දකාරාම පුත්‍ර කියන්නේ සංසාර දුක වැඩි රූපාවචර බ්‍රහ්ම තත්ත්වයේදී. සැබෑ සංසාර විමුක්තිය තියෙන්නේ අරූපාවචර ඉහළම මනස්තලයේ. නේව සංඥා නා සංඥා. ඉතින් ඔගේ අතරතුර එක එක මට්ටම් මේක තමයි. එක එක දෙවියන්ගේ නාමයෙන් වෙන්න පුළුවන්, එක එක පුජ්‍යල නාමයෙන් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට Hindu ආගම ගත්තම Hindu ආගමේ ඔය ඔක්කොම ටික ගන්නවා. පහළමයි Hindu ආගමේ දැන් සීව දෙවියෝ කියන කෙනා ගන්නවා මිනිසෙක්මයි කියලා. හොඳ මිනිසෙක්. හැබැයි නරක මිනිසෙක් විදියට ගන්නෑ. මනුස්සකම් පිරිච්චි සැබෑ මිනිසෙක් කියලා. එතකොට යා ඒගොල්ලන්ගේ සංසාර විමුක්තිය සීව වෙන එක. හොඳ මනුස්සයෙක් වෙන්නේ. තව ඉහළ මට්ටමකදී ඒගොල්ලන්ගේ ආගමේම තව ඒ විස්තර කරගන්නවා, විස්තර කරලා දීලා තියෙනවා. සිව කියන්නේ මනුස්සත්වයේ ඉක්මවපු බුදුහාමුදුරු දේශනා කරන විදිහට අර දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෙක්. දැන් ඒකත් හරි. එතකොට මනුස්සයට ඉහලට යන්නේ එය එතකොට යාගමේ කියන දේවල් කරලා බුදු පූජාව පවත්වලා ඒ විදිහට ආමිෂ පින්කම් කිරීමෙන් ලැබෙන්නේ දේවත්වය සිල් රැකීමෙන් හා දන් දීමෙන් ඔය දෙක තමයි ඉතින් එක එක ක්‍රමවලට ඒ යාගම් වලක් කරන්නේ සීලයට තැනක් දෙනවා දානයට තැනක් දෙනවා ඒ දෙකෙන් ලැබෙන්නේ මොකද දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන දානං සග්ගත් සෝපානං කියලා දානයක ස්වර්ගයට ඉනිමගයි කියලා එතකොට අර හදාගත්තේ සියෝ දෙවියෝ මනුස්සත් ඉක්මවපු දේවත්වයේ ඉන්න කෙනෙක් විදිහට පලා ශ්‍රාවකයට අලකන්නේ. තව ඉහළ මට්ටමට යනකොට ඒ ශ්‍රාවකයාම ඒක එකම කෙනා. තව දියුණු වෙනකොට මනස යාගේ. අර සියෝ දෙවියෝ තව දුරට කාමාවචර ලෝකයේ ඉන්න කාම ලෝකයේ ජීවත් වෙන දෙවියෙක් නෙමෙයි. කාමාවචර ඉක්මවපු රූපාවචර මට්ටමේ දෙවියෙක්. ඒගොල්ලෝ කියන්නේ දෙවියෝම ඒකට. අපි කියන්නේ බ්‍රහ්ම. බුදුහාමුදුරු පෙන්නන්නේ එතන බ්‍රහ්ම. දේව නෙමෙයි බ්‍රහ්ම. එතකොට අර බ්‍රහ්ම කියන කෙනාට තමයි එතකොට සියෝ දෙවියෝ කියලා කියන්නේ. එතන බ්‍රහ්ම වෙන්න තමයි ඒගොල්ලෝ මහන්සි ගන්න. තවත් ඒකම භාවනා කරලා ඔය Hindu ආගමේ තියෙන සමහර භාවනා මේ මට්ටම් හරහා ඉස්සරහට ගෙනියන. ඒ භාවනා කරලා තවත් ඉහළට ගියාම කියනවා රූපවචන මට්ටමට එහා දැන් ඔය උද්දකාරාම පුත්‍ර පැහැදිලි කරා වගේ අරූපාවචර මට්ටමට ගියාම එතනත් ඒ මට්ටමත් ඒත් සිව ඉන්නේ. එතකොට සිව මාරු වෙලා මුලින්ම කාමාවචර මනුස්ස ස්වභාවය ඊට ඉහළ මට්ටමට වන කාමාවචර දේව ස්වરૂපය මේ සිව ඉන්නවා හැමතැනම. ඊට පස්සේ රූපාවචර බ්‍රහ්ම ස්වરૂපයේ අවසානයේ අරූපාවචර බ්‍රහ්ම ස්වરૂපය. දැන් එහෙම හැදිච්ච ආගමක් තමයි ආගම. ඒකින් දැන් බුදුහාමුදුරු දේශනා කරන අපි තම නේව සංඥා නා සංඥා මට්ටමේ සමාධිගත අරූපාවචර සමාධි මට්ටම ඒක සම්මා සමාධිය නෙමෙයි කියලා බුදුහාමුදුරු දේශනා කරන එකෙන් නිවන් දකින්න බෑ කියලා. වැඩි සමාධි ගුණය වැඩි ඒත් ඒ ගුණය වර්තමානයේ Hindu ආගම පෙළක් අය ඒ නිකායවල් සලකනවා ඒක තමයි බ්‍රාහ්මන් කියලා හඳුන්වන්නේ. තව සීව පාරවති සුසංයෝගය කියලා හඳුන්වනවා. පෙළක් අය ඒකට කියන නම අර අපි කියන වචනේ නේ සත්‍යම සීවන් සුන්දරම් කියලා හඳුන්වනවා. මම මොනවද කියුවන්නේ මේ කියන්නේ මොනවද අරූපාවචන මානසික තත්ත්වයන් ගැන. දැන් මේ පින්වතුන්ට පැහැදිලි ඇති. එතකොට මේ ඒ හැම කෙනා ළඟම මම මේ කියන්නේ හැම කෙනා ආලාර කාලාම ළඟ එතකොට වෙන ආගම් වල සමා භාවනා ක්‍රම මොනවා හරි ආගමෙන් කරන කියා දෙන භාවනාවක් දිනු කරලා පංච නීවරණයටපත් වෙච්ච හැම මිනිසයකම බුදුහාමුදුරුවෝ කිබේ දේශනා කරන මේ ධම්මපද හතරෙන් තුනක් අන්තර්ගත වෙනා මේ මොහොතේ මේ පින්වතුන්ට හරියට භාවනා කරලා නීවරණයටපත් වුණොත් ඔය තුන අන්තර්ගතයි. දැන් අන්තර්ගත වෙනව නම් තියෙන්නේ දෙකයි. ඒ අන්තර්ගත වෙන ධම්මපද තුන තමයි දහම් කරුණු නැත්නම් ධර්මතා හතර තුන තමයි අනබිජ්ජා අව්‍යාපාද සම්මා සමාධි. දැන් ඒකකින්වත් සත්‍ය නිවන නැහැ. සත්‍ය නිවනට ලං වෙන්න නම් එකතු කරගන්න ඕනේ අනික් අංගයක්. එතකොට ආර්ය වංශයට යනවා. මොකද්ද අනික් අංගය? සම්මා සති. සම්මා සති කියන්නේ මොකද්ද බුදුහාමද? මේ සූත්‍රයේ සම්මා සති කියලා පැහැදිලි කරන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. සම්මා සති කියන්නේ සතර සතිපට්ඨාන. එහෙනම් මිනිසෙක් වුණාම මිනිසයන්ට උපත්යෙන් සහජයෙන්ම පිහිටලා තියෙනවා අනබිජ්ජා අව්‍යාපාද ගුණේ ලැබෙන ක්‍රම ටික. ඒක ඕනනම් විනාශ කරගන්න පුළුවන් වුණා මිනිසෙකුට. ඒ කියන්නේ දැන් දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් ඇති වෙන්නේ ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා හඳුන්වන්නේ සංකල්පනා ස්වરૂපය අනබිජ්ජා අව්‍යාපාද තමයි. ඒ වගේම දරුවා වැඩිහිටියන්ට දෙමාපියන්ට සලකන එක ගරු කරන වෙලාවේ ඇති වෙන්නේ සංකල්පනාවල ඔය ටිකම තමයි. ඒක ඉතින් මානව හිමිකම්. ඒක ඕනනම් තමන්ට ආශ්‍රය අනුව නරක වැඩ කරලා කුසලයට බර වෙලා ඕනනම් ඒ ටික නැති කරගන්න පුළුවන්. හුඟක් මිනිස්සු වයසට යන්න යන්න නැති කරගන්නවා ඒක. උපත්යෙන් ලැබිච්ච ගුණේ මනුස්සකම අඩු කරගන්නවා. අඩු වුණාම සමාධිය අඩු වෙනවා. අඩු වෙලා කොහෙට ලං වෙන්නේ? තිරිසනගේ සමාධියකට නම් වෙනවා. තවත් දියුණු කරගන්න ප්‍රේතියගේ සමාධියට ලං වෙනවා. තවත් දියුණු වෙනකොට නරක දියුණු වෙනකොට. අර අසුර ස්වභාවයේ සත්‍යයේ සමාධියට ලං වෙනවා. අවසානයේ නිර්වේ සත්‍යයේ සත්ව ස්වરૂපයකට ලං වෙනවා. ඔකේ ප්‍රතිඵලයක් කියන්නේ මරණයට පස්සේ අතර පහේ උපදින. එන ඉපදුනේ මැරුණේ වෙලාවෙ නෙමෙයි. ඉපදෙන්නේ ඉස්සෙල්ලා පෙරුම් පුරලයි මැරුණා. අර සතර පහේ ඉපදුනේ හැම මනුස්සයෙම. පෙරුම් පිරුවා. කොහොමද පෙරුම් පිරුවේ? අකුසල් කරලා. අනබිජ්ජා අව්‍යාපාද තමන් ළඟ හිමිතික හිමි කරගෙන අභිජ්ජා ව්‍යාපාද සංවර්ධනය කරන කායික ක්‍රියයි වාචික ක්‍රියයි සිදු කරලා 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 පෙරුම් පුරනවා. පෙරුම් පුරන් නිවන් දකින්න නෙමෙයි සතර පහේ උපදින්. මේක තමයි නරක පැත්තෙන් මිනිස්සුන්ට යන්න පුළුවන් කෙලවර. එතකොට හොඳ පැත්තෙන් යන්න පුළුවන් වෙනවා. තව එහාට ගිහිල්ලා අර උදාහාර කාලාම වගේ අය අනවිද්‍යාව ව්‍යාපාද කුතවත් පෝෂණය කරගෙන අර සම්මා සමාධිය අරගෙන දැන් ඒකෙනුත් නිවන ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සත්‍ය නිවන නෙමෙයි ලැබෙන්නේ, රූපාවචර හෝ අරූපාවචර සංසාරයක් තමයි සම්මා සමාධි ගුණය තිබුණත් ලැබෙන්නේ. ඒකට එකතු වුණොත් එකතු කරගත්තොත් සම්මා සමාධිය තියෙන කෙනා සම්මා සතිය එන්නේ. එතකොට ලැබෙන නිවන බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත සංසාර විමුක්තියයි. ඒක නිසා මේ හතරම තීවෙන තැන තියෙන්නේ ආර්ය වංශය. ආර්ය පුජ්‍යල බිහි වෙන්නේ මේක. ඒක නිසා නිවන් දකින්නේ කායන ක්‍රමයේ සතර සතිපට්ඨානයේ වැඩිමයි. සතර සතිපට්ඨානයේ වඩන්ඩ ලැහැත් වෙන කොටත් අර මනුස්සකමෙන් ආපු සීලෙන් ආපු අනවිද්‍යා ව්‍යාපාද සංකල්පනා එතකොටත් ඒ පුජ්‍යල ළඟ තියෙනවා ටිකක්. ඒ සතර සතිපට්ඨාන භාවනාවක් දියුණු කරනකොට නීවරණයටපත් වුණොත් නීවරණයටපත් වීම තුළ අර සතර සතිපට්ඨාන කමඨහණින්ම ලැබෙන ඵලයක් නේ සම්මා සතිය. එන සතර සතිපට්ඨාන භාවනාවක් වඩලා පංච නීවරණයටපත් වුණොත් එතන තියෙනවා ආර්ය වංශය. ඒක නිසා වෙන තමයි නිවන් දකින්නේ කයන මාර්ගය සතර සතිපට්ඨානෙ වැඩිම කියන්නේ. මං හිතන්නේ දැන් අපි පැහැදිලි කරලා දුන්නේ මේ ධම්මපද සූත්‍රයේ තියෙන ධම්මපද හතර. තව විදිහකින් බැලුවම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම වැළෙන්න මේ බුදුහාමුදුරුවෝ බුද්ධ ඥාණයෙන් පැහැදිලි කරනවා මේකේ අංග විශේෂ අංග තුනක්. මේ ධම්මපද සූත්‍රයේ ධම්මපද සූත්‍රයේ තියෙන ආර්ය වංශ හතර විදිහට ගත්තාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක නියෝජනයක් මේ. දැන් අංග තුනක් නියෝජනය කියන්නේ සම්මා සංකප්ප තුල අන්තර්ගතයේ තමයි අනබිජ්ජා ව්‍යාපාද. ඒ කියන්නේ සම්මා සංකප්ප තියෙනවා ඕනම කෙනෙකුට, අනබිජ්ජා ගුණේ තියෙනවා නම් සංකල්පනාවල හෝ අව්‍යාපාද ගුණේ තියෙනවා නම් ඕන සම්මා සංකප්ප ලැබෙන විදිය. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙවෙනි අංගය. සම්මා සතිය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හත්වෙනි අංගය. සම්මා සමාධිය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අටවෙනි අංගය. එහෙනම් තවත් විදිහකින් කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සංකප්ප සති සමාධි කියන අංග තුන වැඩුණද එතන තියෙන ධිට්ඨිය ලෝකෝත්තර සම්මා ධිට්ඨිය. එතන ආර්ය වංශයට ඇතුළත් වෙන එක. එහෙම නැතුව මේ එලි දෙකලා ලෝකෝත්තර සම්මා ධිට්ඨිය හොයන්න එපා. පාවෙලා මිනි ඇට කෑලි දෙකලා ඇට සැකිලි දෙකලා හොයන්න එපා. මෙන්න මේ හතර එකතු කරගන්න. ඥාන පහළ වෙලා සම්මා ධිට්ඨිය හොයන්න එපා. මේ ධම්මපද සූත්‍රයේ තියෙන දහම් කරුණු ටික එකතු කරගන්න. දානියෙන් එකතු කරගන්න පුළුවන් දෙකයි. සීලයෙන් එකතු වෙන්නේ දෙකයි. සමත භාවනා කරලා තුනක් පුළුවන්. සතිපට්ඨාන භාවනා කිරීමෙන් හතරම ගන්න පුළුවන්. සමත භාවනා කරලා අතීතයේ ඔය දහම් පද තුනක් අරගෙන තියෙන සම්මා සමාධි ගත්ත කෙනෙකුට ඒ සමත භාවනාව අත්හැරලා සතිපට්ඨාන භාවනාවක් කිරීම තුළ හතර ඉක්මනින් ලබා ගන්න පුළුවන්. මේක තමයි බුද්ධ දේශනාව. එහෙම නැතුව ඒ කරපු සමත භාවනාව මරණකම් කරාට එක්ක නින්දයයි නැත්නම් අංග තුනකින් නවති. මේදී ඒක දැනගෙන ඉන්න ඕනේ. හැමදාම බොරු කරලා වැඩක් නැහැ. ධර්මයේ දැනගත්තාම බොරු කරන්න හිතෙන්නේ. දන්නේ නැත්නම් අනුන් කියන බොරු ඕන එකක් කරන්න හිතෙනවා. ඇයි තමන්ට තියෙන්නේ සත්‍ය ලෙස සංසාර දුක අවබෝධ කරගන්න ඕ බුදුහාමුදුරුවෝ කියන ධර්මයක් තේරුම් ගන්න නෙමෙයි. සෝවාන් වෙන කුලප්පුවක්. කුලප්පුකාරයාට ඕන බොරුවක් කවුරු කිව්වා කරන්න කැමති. කුලප්පුකාරයාට සංසාර විමුක්තියක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මානුකූලව දහම් මගේ ගමන් කරන්න කෙනාට මේක ආර්යවංශ කියන්නේ අතීතයේත් මේක එකයි වර්තමානයේත් එකයි අනාගතයේත් එකයි. පසුගිය බුද්ධ ශාසනවලත් මේ විදිහමයි නිවන් දැක්කේ ඔක්කොම. බුදු ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය තුල නිවන් දකින්නෙම මේ විදිහටමයි. අනාගතයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේ ශාวกයෝත් නිවන් දකින්නේ මේ හතර එකතු කරගෙනමයි. එහෙම නැතුව තම තමන් දන්නේ අමුතු දේවල් එකතු වෙලා හෝ ඥාන පහළ වෙලා නෙමෙයි. ඒ ගැන ඉගෙන ගන්න එක ධර්මය ගැන ඉගෙන ගැනීම. මම හිතන්නේ කාල වේලා ගිය නිසාවෙන් අපි මේ දේශනාව අවසන් කරනවා. තමන් ඔය පුහුණු කරන දේවල් වලට මේවා දැනගෙන සිල් රකින්න, දැනගෙන දන් දෙන්න, දැනගෙන භවනා කරන්න. එතකොට වැඩෙන්න ඕනේ මේ ධර්ම හතර කවදා. හතර සම්පූර්ණ වෙච්ච තැන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ආර්ය ශ්‍රාවකයා බිහි වෙන. ආර්ය ශ්‍රාවකයා බිහි වෙනවා. තව තව ඒ කමඨහම්ම ප්‍රගුණ වීම තුල ආර්ය ශ්‍රාවකයාගේ රහතන් වහන්සේ පහළ වෙනවා. රහතන් වහන්සේ කියන්නේ සංසාර විමුක්තියේ අවසාන ඵලයයි. ඉතින් ඒ ශක්තිය ධෛර්යය මේ හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව අවසන් කරනවා. අපි තව විනාඩි මා හිතන්නේ 15කින් පමණ තියෙන්නේ විගාවට තියෙන ගැටළු සාකච්ඡා කිරීම. ඉතින් ඒ වැඩසටහනේදී නැවත හමු වෙන තුරු දැනට නවතින හැම දිනාටම තිරුවන් සරණයි.
සාදු සාදු සාදු.